තෙරුවන් සරණයි. අපි එහෙනම් පටන් ගමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මේ අවසරට සහභාගී වෙලා ඉන්න පින්නතුනි, අපි දැන් එහෙනම් මේ මොකද්ද කරන්න යන්නේ කියලා මුලින්ම පොඩ්ඩක් පැහැදිලි කරගනිමු. ඒක පැහැදිලි කරගත්තට පස්සේ අපිට පහසු වෙනවා ඉදිරියට කරගෙන යන්න. එතකොට මේක මේ ආධුනිකයන්ට මූලික කමඨාන් උපදෙස් ලබා ගන්න, ලබා දෙන්න සුදුසු විදිහට තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ සඳහා මුලින්ම අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් කොහොමද කරන්නේ කියලා, ඒක සඳහා විනාඩි 15ක් 20ක් වගේ ප්‍රමාණයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඉතුරු වේලාව අපි බලාපොරොත්තු වෙමු මේ ප්‍රශ්න සහ ඒ පිළිබඳ උපදේශක් ලබා දෙන්න පුළුවන් විදිහට කරගෙන යන්න. එතකොට ඒ සඳහා මුලින්ම අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ මොන වගේ පිරිසකට ආමන්ත්‍රණය කරන්න කියලා. ඉතින් මේ විදිහේ වැඩකට යොමු වෙලා ඒ පිළිබඳ උනන්දුවක් උත්සාහයක් තියෙන පිරිසකට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. එතකොට එහෙම නැතුව වටපිටාවේ ඔහෙ ගමන් කරන කෙනෙකුට නෙමෙයි ඒ වෙනුවට අපි ආමන්ත්‍රණය කරන්නේ මේ වගේ වැඩකට යොමු වෙලා ඒ පිළිබඳ පටන් ගැන්මට උත්සාහයක් දරන කෙනෙක්ට. එතකොට සාමාන්‍ය මේ වගේ වැඩකට යොමු වෙන්නෙත් කෙනෙක් බොහොම කලාතුරකින්. ගොඩක් වෙලාවට බාහිර ලෝකෙ මිනිස්සු ගත්තොත් මේ වගේ දෙයකට උනන්දුවක් උත්සාහයක් නැහැ. ඒ වගේම ඒගොල්ලෝ හිතනවා මේක කරන්න අපහසු දෙයක්, නොකිරිය යුතු දෙයක්. ඒකට සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ බියක් තමයි තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මේ තමුන්ගේ ඇතුළත තියෙන ගැටලු දිහා බලන්න වැඩි කැමැත්තක් නැහැ. ඒ වෙනුවට බාහිර ලෝකෙත් එක්ක මුලාවටපත් වෙලා තමයි කාලය ගත කරන්න උත්සාහ කරන්නේ. එතකොට වැරදිලාවත් ඇතුළත පොඩ්ඩක් පේන්න ගත්තොත්, ඒ පිළිබඳ ආරම්භයක් ගත්තොත්, එතකොට මොකද වෙන්නේ? මේ මිනිස්සයා වහාම අර තියෙන ගැටලු වහගන්න එක්කෝ වෙන පිරිසක් මැද්දට ගිහිල්ලා පයින්නෝ. පිරිසක් මැද්දට පැන්නහම ඔන්න తాවකාලිකව ඒ ගැටලුව තමුන්ගේ පොඩ්ඩක් මගහැරිලා යනවා. එහෙම නැත්නම් මොකක් හරි ඩිස්ට්‍රැක්ෂන් එකක්, ඒ කියන්නේ අපි හිතමු කම්පියුටර් එකක්, TV එකක් ඉස්සරහට ගිහිල්ලා ඒක ඔස්සේ මුලාවටපත් වෙනවා. එතකොට එහෙම මේ ප්‍රශ්නේ මගහරින තමයි ගොඩ දෙනෙක් කාටයුතු කරන්නේ, උත්සාහවත් වෙන්නේ. එතකොට ඒ පිරිසට නෙමෙයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. මේ වචනේ, මේ શબ્දේ ඒ පිරිසට ඇහෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේ ආමන්ත්‍රණය කරන්නේ මේකට යම්කිසි නැඹුරුවක් ඇති කරගත්ත පිරිසකට, මේ පිළිබඳ යම්කිසි උත්සාහයක් යොමුවක් හදාගත්ත පිරිසකට තමයි ආමන්ත්‍රණය කරන්නේ. අනේ එතකොට ඒ පිරිසට අදාළ වෙන්නේ කොයි විදිහටද? ඒ පිරිසට අපිට දෙන්න පුළුවන් උපදේශ මොකද්ද? ආරම්භ කරගන්න කියන එක තමයි අද අපේ මාතෘකාව. එතකොට ඒ සඳහාත් අපි බොහොම සුළු වශයෙන් මේකට ආරම්භයක් තමයි අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ කියන්නේ නිකන් හරියට නිකන් මොන්ටිසෝරිය පාස් කරලා දෙන්නා වගේ තමයි බලාපොරොත්තුව තියෙන්නේ. එතකොට එකේ පන්තියට ගියාට පස්සේ ඒක අපි ලොකු සයින්ආන්සර් බාර දෙන්න තමයි අපේ අදහස තියෙන්නේ. එතකොට මේ මුල ටික කොහොමද කරගන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට ඒ සඳහා මුලින්ම අපි පොඩ්ඩක් වටපිටාව සකස් කරගත්තොත්, එතකොට දැන් සිහිය පිහිටවන වැඩකට තමයි මේ යොමු වෙලා තියෙන්නේ. සිහිය පිහිටවන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට මොකද්ද මේ උත්සාහය කියලා බැලුවොත්, තමුන් මේ ඇතුළත පිළිබඳ යම් කිසි නැඹුරුවක් හදාගන්නවා. අර බාහිර ලෝකයේ ඔස්සේ මුලාවටපත් වෙනව වෙනුවට තමුන්ගේ ඇතුළත පිළිබඳ යම් කිසි නැඹුරුවක් හදාගන්න තමයි මේ උත්සාහය. එතකොට මුලින්ම මේ විදිහ උත්සාහයක් දරන කෙනෙක්ට මොකද්ද මතුවෙන ගැටලුව, කොහොමද ඒවා කරගෙන යන්නේ කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. එතකොට ඉතින් මේ තැනත්තට කියනවා මේ බාහිරට නැඹුරු වෙලා තියෙන අවධානය වෙනුවට පොඩ්ඩක් ඇතුළත දිහා බලන්න, ඇතුළත ගැන සිහිය පිහිටව ගන්න කියලා. එතකොට සිහිය කියන වචනේත් ඉතින් විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් දවසක් මම පිරිසකගෙන් ඇහුවාම ඒ මහත්තයා හොඳ වචනයක් මට උත්තරයක් දුන්නා. මොකද්ද කිව්වේ? මේ යම්කිසි දැනුවත්භාවයක් ඇති කර ගන්නවා කියලා කිව්වා. යම්කිසි දැනුවත්භාවයක් ඇති කර ගැනීම තමයි කියලා කිව්වා මේ සිහිය පිහිටවන කියලා කියන්නේ. එතකොට අපි එන්නේ වචනෙත් එක්ක යන උත්සාහ කරමු. මොකද්ද අපි කරන්නේ? යම්කිසි දැනුවත්භාවයක් ඇති කර ගන්න හදනවා. තමුන් යම් යම් වැඩක් කරනවාද, ඒ වැඩේ පිළිබඳ, ඒ කරන වැඩේ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගෙන කරන්න තමයි උත්සාහය. එතකොට මුලින්ම මේ කෙනා මොකද කරන්නේ? අපි හිතමු සක්මන් කරනවා. සක්මන් කරනකොට ඉතින් එහාට මෙහාට සාමාන්‍ය සැහැල්ලු විදිහට සක්මන් කරනවා. සක්මන් කරන ගමන් බලනවා මේ සක්මන ගැන, මේ ඇවිදින බවට දැනුවත්භාවයක් මට ඇති කරගන්න පුළුවන්ද කියලා. ඒක තමයි දරන උත්සාහය. එතකොට එහෙම උත්සාහයකුත් එක්ක එහාට මෙහාට බොහොම සැහැල්ලුවෙන් ඇවිදින්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මුලින් කෙනෙක්ට දැනෙන දේ තමයි මේක මේ සිහිය පිහිටවන්න අමාරුයි. වටපිටාව ඔස්සේ තමයි සිහිය යදිගලා යන්නේ, ගලාගෙන යන්නේ. වටපිටාව ඔස්සේ තමයි කඩා බිඳගෙන යන්නේ කියලා තමයි ගොඩක් කලාවට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක කමක් නැහැ. ඒක තමයි පළවෙනි අත්දැකීම. මොකද්ද තමුන්ට සිහිය පිහිටවන්න උත්සාහ කරාට ඒක මුලදී අමාරුයි. අවධානයේ නොයෙකුත් දේවල් පිටිපස්සේ ඇදිලා යනවා. එක්කෝ වටපිටාවේ සද්ද ඔස්සේ, රූප ඔස්සේ, එහෙමත් නැත්නම් අතීත අනාගත සිතුවිලි ඔස්සේ අපේ අවධානය ඇදිලා යනවා. ඒතකොට ඕක තමයි පළවෙනිම අත්දැකීම. ඕක තමයි බොහොම වටිනාම අත්දැකීම. මොකද්ද සිහිය පිහිටවන්න ගියාට මොකද කරගන්න අමාරුයි. ඉතින් එහෙම කරන කෙනෙක්ට ඉතින් ඔන්න පළවෙනි චෝදනාව තමයි මොකද්ද මේ කරන්න උත්සාහ කරන්න මේ වැඩේ හරි අමාරුයි. හිත වෙන වෙන දිහාස්වල තියෙනවා. හිත වෙන වෙන දිහාස්වල තමයි යන්නේ. හිත එක අරමුණක තියන්න බෑ කියලා ඔන්න ඒ වගේ චෝදනාවක් සමග තමයි මේ තැනත් ඇවිල්න්නේ මුලින්. එතකොට අපි කියනවා මොකද්ද හරි කමක් නැහැ. ඉතින් අර හරියට නිකන් ග්ලූකෝස් ටිකක් දීලා පොඩ්ඩක් පණ ගන්නවා වගේ කියනවා හරි හිත පිට ගියාට කමක් නැහැ. පිට යන එක හොඳයි. ඒක දැනුවත් වුණානේ. ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගත්තා. ඉතින් ඒක තමයි අපිට වටින්නේ කියලා අපි ඒ විදිහට තමයි මුලින් මඟ පෙන්වන්නේ. එතකොට මේ තැනත්තට කියනවා හිත එක අරමුණක තියන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවට මේ වෙන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්න. එතකොට මේ දැනුවත් භාවයේ ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ හිත අපිට ඕන විදිහට සිහිය පිටවන්න බෑ කියලා දැනුවත් භාවයක් එනවා. වෙන වෙන එහෙම හදුවනවා කියලා දැනුවත් භාවයක් එනවා. ඒතොර ඒක තමයි පළවෙනි සලකුණ වැඩේට බහලා කියන්නේ. ඉතින් මේ තැනත නැවත නැවත ගිහිල්ලා මොකද කරන්නේ? අර විදිහට ඇවිදින්න උත්සාහ කරනවා. ඇවිදින ගමන් බලනවා මේක පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගෙන මේ පියවර කීපයක් යන්න පුළුවන් වෙයිද කියලා. ඒතොර එහෙම පියවරක් දෙකක් තුනක් හතරක් සාමාන්‍යයෙන් යන්න පුළුවන් හැකියාව ටික දවසක් වෙනකොට දියුණු වෙලා එනවා. මේ තැනත්තර තේරෙනවා පියවර දෙක තුනක් සක්මනේ සිහිය පිටවන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ තැනත්තර දැනෙන්න පුළුවන්. අන්න ඒකත් එක්ක ඉදිරියට යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? ටිකෙන් ටික මේක නැවත නැවත පුරුදු කරන්න උත්සාහ කරනවා. බොහොම සැහැල්ලුවෙන් ඇවිදිනවා. දැන් මෙහෙම ඇවිදින්න ලැබෙන්නේත් බොහොම කලාතුරකින්. සිහිය පිහිටුවේ නැතත් ওই විදිහට බොහොම සැහැල්ලුවෙන් එහාට මෙහාට මොකුත් ප්‍රශ්න ගැටලු නැතුව ඇවිදින්න ලැබෙන්නේත් බොහොම කලාතුරකින්. ඉතින් අන්න ඒ කලාතුරකින් ලැබිත් අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන පොඩ්ඩක් නිකන් එහාට මෙහාට ඇවිදින්න. එහාට මෙහාට සැහැල්ලුවෙන් ඇවිදින්න. ඉන්නේ ඇවිදින ගමන් හිමිහිට බලන්න මම මේ ඇවිදිනවා කියන දේ පිළිබඳ මට මොනවද දැනෙන දැනීම. මම කොහොමද දන්නේ මම වෙන දෙයක් කරමින් නෙමෙයි ඉන්නේ, ඇවිදිමින් ඉන්නේ කියන එක දන්නේ කොහොමද කියලා පොඩ්ඩක් සිහියෙන් බලන්න, අවධානයකින් බලන්න උත්සාහ කරනවා. එතකොට මේ තැන අතර තේරෙනවා මේ වම් කකුල පොළවේ වදිනකොට වම් කකුලට යම් කිසි දැනීමක් දැනෙනවා. ඒ වගේම දකුණු කකුල පොළවේ වදිනකොට දකුණු කකුලට යම් කිසි දැනීමක් දැනෙනවා. අන්න ඔය ටිකත් එක්ක පියවරක් දෙකක් තුනක් හතරක් යන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඒකට උත්සාහ ගත්තට නැවත නැවත අර හිත නොයෙකුත් දේවල් පිටිපස්සේ ඇදිලා යනවා. ශබ්ද, වටපිටාවේ රූප, gedara dore gattulu, ප්‍රශ්න ඔස්සේ උනත් ඇදිලා යන්න පුළුවන්. ඉතින් එහෙම ගියාට ගැටලුවක් නැහැ. නැවත නැවත ඒ බව දැනගෙන අපි ආපහු අර මුල තැනට අපේ සිහිය අරගෙන ඉන්න උත්සාහ කරනවා. ඉතින් ඔය විදිහේ උත්සාහයක් තමයි ආරම්භක කෙනෙක්ට තියෙන්නේ. ඒතොර ඒ විදිහේ උත්සාහයක් කරපු කෙනෙක්ට තමයි අපිට කියන්න පුළුවන් තම තමුන්ට මතුවෙන ගැටලු අනුව මෙන්න මේ විදිහේ දෙයක් මට මතුවෙලා ආවා. මෙන්න මේ විදිහේ ගැටලුවක් මට මතුවෙලා ආවා කියලා ඒ තැනත්තා ඒක කරාට පස්සේ තමයි අපිට ඊළඟට මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ ගමනක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ තැනත්තා වාඩි වෙලා ඉන්නවා. වාඩිලා ඉන්න ගමන් බලනවා මම දැන් වෙන මොකක් හරි වැඩක් කරමින් නෙමෙයි බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නේ. ඒ වාඩි වෙලා ඉන්නවා කියන එක පිළිබඳ දැනුවත් භාවයක් මට ඇති කරගන්න පුළුවන්ද? ඉතින් මේ තැනත්තා හොඳට පහසෙන් වාඩි වෙලා ඇස් දෙක සැහැල්ලුවෙන් පියාගෙන නිකන් හොඳට සැහැල්ලුවෙන් බලනවා තමුන්ගේ මේ කය දිහා. තමුන් වාඩි වෙලා ඉන්න බවට තියෙන හැඟීම මොකද්ද කියලා පොඩ්ඩක් බලනවා, සැහැල්ලුවෙන් බලනවා. එතකොට එන්න එහෙම බලනකොට මේ තැනත්තට දැනෙන්න පුළුවන් මම මේ වාඩි වෙලා ඉන්නවා කියන්නේ යම්කිසි සලකුණු ටිකක්. තමුන්ගේ ඉරියව්ව පිළිලා තියෙන ගතියක්, හරියට මේ කකුල් නිකන් වෙලිලා පැටලිලා තියෙන ගතියක්, මේ කොන්ද කෙලින් පිහිටලා තියෙන ගතියක්, ඔන්න ඒ විදිහේ දැනීම් ටිකක් තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ ටිකත් එක්ක පොඩ්ඩක් සිහිය පිහිටවන තමයි අපි උත්සාහ කරන්න. එතවට මොහොතක් දෙකක් මේ දිහා බැලුවට මොකද නැවත නැවත නොයෙකුත් දේවල් පිරිපස්සේ හිත ඇදීගෙන යනවා. අර සක්මනටත් වැඩිය සමහරයට පරයන්කෙදී සිතිවිලි ප්‍රබල වෙලා නොයෙකුත් අතීතනාගත දේවල් ඔස්සේ මේ හිත ඇදීගෙන යනවා. ඉතින් එහෙම දෙයක් දකින්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් දකින්නට මොකද අධෛර්යමත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට නැවත නැවත හෙමිහිට පුළු පුළුවන් විදියට විනාඩි කිහිපය බැගින් හෝ උත්සාහ කරනවා. එතකොට මේ තැන අතර තේරෙනවා කලින්ට වැඩිය මට දැන් මොහොතක් දෙකක් සිහිය පිහිටවගෙන මෙන්න මේ වාඩි වෙලා ඉන්නවා කියන දේත් ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ඒ පිළිබඳ හැඟීමකින් ඉන්න පුළුවන්. ඉතින් අන්නේ හැඟීම තමයි අපි නැවත නැවත දියුණු කරන්නේ. හිත එළියට ඇදිලා ගියාට කමක් නැහැ. ඒ බව දැනගෙන නැවතත් අරගෙන එන්න හැකියාවක් තියෙනවා. අන්න එහෙම ඒ හැකියාවට අපි යම් කිසි ශක්තියක් ලබා දෙනවා. ඒ ශක්තියත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මෙහෙම නැවත නැවත උත්සාහ කරන කෙනෙක්ට මෙන්න මේ ශරීරේ පිහිටලා තියෙන විදිහ, කකුල් අතපය පිහිටලා තියෙන විදිහ, ඒ වගේම මේ කොන්ද කෙලින් තියෙන විදිහ, මේ ඇඟේ මේ ඇඳුම වෙලිලා පැටලිලා තියෙන විදිහ, ওই වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඒ වගේම තව තව වැඩි වැඩියෙන් බලනකොට පිම්බීමක් හැකිලීමක්, හුස්ම ගන්නකොට බඩ පිම්බිලා එනවා, ඒ වගේම හුස්ම පිට කරනකොට බඩ හැකිලිලා යනවා. එහෙම නැත්නම් හුස්ම ගන්නකොට නාස් පුඩු වගේ වැඩිගෙන හුස්මක් ඇතුළට යනවා.
පිට කරනකොට නාස් පුඩු හැදිලි නෑ වගේ වැඩි මෙහෙට. තිරුවන් සරණයි.
දැන් පැහැදිලිද මහත්තයා?
තාම නෑ සවෙන්න.
ටිකක් උඩ පහළ යනවා වගේ තමයි සවිනාස ඇහෙන්නේ. එක දිගට ඇහෙන්නේ.
පොඩ්ඩක් ඉන්න අපි මෙහෙම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. දැන් කොහොමද ඇහෙනවද දැන්?
ඔව් සවිනාස දැන් නම් ඇහෙනවා. පොඩ්ඩක් දිගටම කතා කරනකොට තමයි ඒක කියන්න පුළුවන්. තිරුවන් සරණයි.
දිගටම අපි හරි අපි පොඩ්ඩක් කතා කරගෙන යමු බලන්න දැන්. කොයි හරි ඉඳලාද මහත්තයා ඇහෙන්නේ නැතුව ගියේ?
නෑ දැන් විනාඩි දැන් අපි දැන් මතක් කරන්න විනාඩි 4කට විතර කලින් ඉඳලා.
ඒ කියන්නේ පරයන්කේ ටික ඇහුණද?
අවසොයනහත පරයන්කේ ටික නම් පැහැදිලි වුණා.
ආහ් හරි එහෙනම් අපි සක්මණෙන් පටන් ගමු. දැන් පැහැදිලි නේද?
දැන් නම් හොඳට පැහැදිලි.
හොඳයි ඊළඟට එහෙනම් අපි සිහියෙන් වාඩි වෙලා ඉන්න එක ගැන තමයි කතා කර කර ඉඳී. එතකොට ඒක පොඩ්ඩක් අපැහැදිලි වෙලා තියෙනවා. ඉතින් අපි එතනින් පටන්ගෙන ඉස්සරහට යමු. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? බොහොම පහසුවෙන් වාඩි වෙලා එමිහිට බලනවා මම මේ වාඩි වෙලා ඉන්න බව මට දැනෙනවද? ඒ පිළිබඳ හැඟීමක් තියෙනවද කියලා තමයි බලන්නේ. එතකොට එහෙම බලනකොට මෙයාට පේන්න පුළුවනි මොකද්ද මේ සිහිය පිහිටවන්න උත්සාහ කරාද? මොකද අපේ සිහිය නොයෙකුත් දේවල් පිටිපස්සේ ඇදිලා යනවා. නොයෙකුත් බාධක මතුවෙලා එනවා. ඉතින් ඒ බාධක මැඩගෙන මොකද කරන්නේ? නොයෙකුත් හිතවිලි පිටිපස්සේ ඇදිලා ගියාට, නොයෙකුත් ශබ්ද පිටිපස්සේ ඇදිලා ගියාට නැවත නැවත හිමිහිට උත්සාහ කරනවා. අර කලින් වගේ මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා යම්කිසි දැනුවත් භාවයක් ඇති කරගන්න. අන්න එහෙම උත්සාහ කරන කෙනෙක්ට තේරෙනවා මේ හිත පිටත ඇදිලා ගියාට මොකද මොහොතක් දෙකක් වගේ වේලාවක් මේ විදිහට අපිට ඒ පිළිබඳ සිහිය පිහිටවන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ හැකියාවත් එක්ක ඒ හැකියාව පෝෂණය කරමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඒතර මොකද කරන්නේ? අර විදිහට නැවත නැවත මොහොතක් දෙකක් තුනක් හතරක් මෙන්න මේ දැනෙන දැනීම පිළිබඳ අවධානිකින් මේ පිළිබඳ හැඟීමකින් කටයුතු කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට එහෙම බලනකොට මේ තැනතර තේරෙනවා අර ඉරියව්ව පිහිටලා තියෙන ගතියක්, මේ කකුල් අතපය පිහිටලා තියෙන ගතියක් දැනගන්න පුළුවන්. කකුල් දෙක එකට වෙලිලා පැටලිලා තියෙනවා, ඒ වගේම අත් දෙක පිහිටලා තියෙනවා, ඒ වගේම මේ කොන්ද කෙලින් තියෙනවා, මේ ඇඳුම් ඇඟේ වෙලිලා පැටලිලා තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් දකින්න පුළුවන්. අන්න ඒ ටිකත් එක්ක තමයි සිහිය පිටවන්න, එහෙම නැත්නම් ඉදිරියට යන උත්සාහ කරන්න. අන්න ඒක දිහා නැවත නැවත බලනවා. මොහොතක් දෙකක් යනකොට හිත පිටතට ඇදිලා ගියත් නැවත නැවත උත්සාහ කරනවා. නැවතත් ගෙනහාලා මෙන්න මේ ඉරියව්ව දිහා පොඩ්ඩක් අවධානයෙන් බලන්න. මෙන්න මේ දැනීම දිහා බලන්න. ඉතින් එනේ විදිහේ ගමනක් තමයි තියෙන්නේ. ඒතොර එහෙම නැවත නැවත ටිකෙන් ටික උත්සාහ කරනකොට දැනෙන්න පුළුවනි, පැහැදිලි වෙන්න පුළුවනි මොකද්ද අර කලින්ට වැඩිය මොහොතක් දෙකක් සිහිය පිටවන්න හැකියාවක් මේ තැනටට වර්ධනය වෙලා එනවා. නැවත නැවත උත්සාහ කරනකොට කලින්ට වැඩිය පහසුවක් වර්ධනය වෙලා එනවා. ඉතින් මේ පහසුවත් එක්ක මේක දිහා නැවත නැවත බලනකොට සමහර විට අර ඉරියව්වට අමතරව මේ නාස්පුඩු අග වැඩිගෙන ඇතුළට එළියට යන හුස්මක් උනත් දැනෙන්න පුළුවන්. එහෙම දෙයක් දැනෙනවා නම් ඒක ගැනත් තව විස්තර සහිතව බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් හුස්ම ගන්නකොට මේ බඩ පිම්බිලා එනවා, හරියට බැලුමක් පිම්බෙනවා වගේ. ඒ වගේම හුස්ම පිට කරනකොට බඩ හැකිලිලා යනවා, බැලුමක් හැකිලෙනවා වගේ. අන්න ඒ වගේ දෙයක් ගැන වුණත් අවධානය ගලාගෙන යන්න පුළුවන්. අන්න ඒ විදිහට නැවත නැවත උත්සාහ කරනවා. ඉතින් මේ හැම දෙයක්ම දැනිය යුතුයි, මේක දැනිය යුතුයි, මේක නැති යුතුයි කියලා දෙයක් නැහැ. ඒ වෙනුවට තමුන්ට දැනෙන්නේ මොකද්ද? අන්න ඒක තමයි ස්වභාවික ගමන. එතකොට ඒ දැනෙන දෙයත් එක්ක සිහිය පිහිටවගෙන ගමන් කරන්න තමයි, ඉදිරියට යන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඔන්න අපි කතා කරා මුලින් ඇවිදිමින් ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කර ගැනීම පිළිබඳ, ඒ වගේම වාඩි වෙලා ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කර ගැනීම පිළිබඳ. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? තමන් යම් යම් වැඩක් කරනවාද ඒ වැඩේ පිළිබඳත් යම් කිසි දැනුවත්භාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. ගෙදර දොරේ යම් වැඩක් කරනවාද, එදිනෙදා කටයුතු කරනවාද, ඒ පිළිබඳ යම් කිසි දැනුවත්භාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. අපි හිතමු ආහාර ගන්නවා, දත් මදිනවා, වැසිකිලි කැසිකිලි කරනවා, ඔය වගේ දේවල් කරන ගමනුත් බලනවා ඒ පිළිබඳ හැඟීමක්, ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගන්න හැකියාවක් තියෙනවද කියලා තමයි උත්සාහය. ඉතින් මේක බොහෝ වෙලාවට මුලාවටපත් වීමෙන්, අමතක වීමෙන් තමයි කෙලවර වෙන්නේ. නමුත් ඒක ගැටලුවක් නෑ. දවසට සුළු වේලාවක් විනාඩි කිහිපයක් උත්සාහ කරන්න බලනවා මේක පිළිබඳ යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්ද කියලා. ඔන්න ඔය විදිහේ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි අපිට සාමාන්‍යයෙන් ආධුනිකයෙක්ට කියන්න පුළුවන් දේ, ආධුනිකයෙක්ට දෙන්න පුළුවන් දේ. ඉතින් ඔය ටික කරාට පස්සේ ඊළඟට ඒ තැනැත්තට අදාළව යම් කිසි ගැටලුවක් දෙයක් මතුවෙනවද, අන්නේ ගැටලුව දේ ඔස්සේ අපිට ඊළඟට මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට තමයි මූලික උපදෙස් විදිහට කියන්න තියෙන්නේ. ඊළඟට අපි එහෙනම් ප්‍රශ්න ගැටළු වලට යමු වෙමු. ඒතර මාත්‍යා මුලින් ප්‍රශ්න කීයක් තියෙනවද කියලා පොඩි විස්තරයක් කරලා ඊට පස්සේ අපි පළවෙනි ප්‍රශ්නට යමු.
අවසරයි ස්වාමීන් වහන්ස, මම නදීප්ට ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රශ්න තියෙන ප්‍රමාණ්‍ය දන්වලා ප්‍රශ්නයකින් ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි තිරුවන් වහන්ස.
තිරුවන් සරණයි කියන්න.
අද දවසට ස්වාමීන් වහන්ස ලිඛිත ප්‍රශ්න පහක් ලැබී තිබෙනවා. ඔක්කොම ප්‍රශ්න ලැබී තින්නේ අපිට සිංහල මාධ්‍යෙන්. එක පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තිබෙනවා ඉංග්‍රීසි වලින්. මම පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරිපත් කරන්න අවශ්‍යයි මට.
හොඳයි මහත්තයා, ඉදිරිපත් කරන්න.
පළවෙනි ප්‍රශ්නය, භාවනා කර්මස්ථානය සක්මන් භාවනාව. භාවනා කාලය පැය විනාඩි 6යි. තෙරුවන් වැඳ කමා කර පැයකට පමණ සක්මන අධිෂ්ඨාන කර හිටගෙන සිටින ඉරියව්ව හොඳින් බලා පතුලුල ස්පර්ශය සහ තදගතිය දැක සක්මන ආරම්භ කළෙමි. විනාඩි කීපයක් වේගයෙන් ඇවිද්දෙමි. ඉතා ඉක්මනින්ම නොහිතාම වේගය අඩු විය. පතුලුල ස්පර්ශය හොඳින් පැහැදිලිව දැනේ. විලුඹද, ඊළඟට තියවෙන පෙදෙසද, ඉවර වෙන්නා වූ ඇඟිලිද, වරහන් තුල වමේ සහ දකුණේ වෙනස්කම් ඇතුව පැහැදිලිව දනිමි. පිටිමිට අරමුණු පැමිණියේය. අරමුණු පැමිණි බව දැනගතිමි. අරමුණ මතක නැත. නමුත් සක්මනේ කොතනකදී අරමුණ පැමිණියේද යන්න පැහැදිලිව මතකය. අතුලේ ස්පර්ශය සියුම් වෙමින් යයි. තදගතිය පටවි ධාතුව ලෙස හඳුනා ගතිමි. ස්පර්ශය පැහැදිලිය, නමුත් සියුම්ය. ඉතා සැපයක් දැනේ. ස්පර්ශයද සිතද සැහැල්ලුය. අතුලේ ස්පර්ශය සියුම් දූවිලි වාෂ්ප මෙන් තරංගයක් මෙන් දැනී නොදැනී යන්නේය. වේගය බොහෝ අඩිය, පා තැබීම අතර කාලය වැඩිය. මගේ පාලනයෙන් තොරව ඉබේම අධික ලෙස වේගය අඩු වී ඇත. හැරී නැවතී පටන් ගන්නා විට පතුලට පමණක් සම්බන්ධව සිරුර සමාන තබන බව පවා නොසිතේ. සිරුර සමාන වාෂ්පවන් සුදු වූවන් කයක් මගේ ඉදිරියෙන් ළඟින්ම ගමන් ගන්නා බව දැනේ. මේ බව දිගටම දැනේ. සිතත් කයත් අතිශය සැහැල්ලුය. පා ස්පර්ශය බොහෝ සැහැල්ලු නිසාවෙන් පොළොවේ තබන බව පවා නොසිතේ. නමුත් පෙරවිඳි සැපවත් භාවය දැන් නොමැත. උපේක්ෂාවෙන් යුතුව දැනේ. සිත නිසලය, බොහෝ නිසලය. ටයිමර් එක වැදුනේ. නැවැත්වීමට හිත නොයදේ. නැවතී උතුම් තෙරුවන් සිහිකර පින් අනුමෝදන් කර සක්මන අවසන් කළෙමි. නමුත් අධික නිසල භාවය නිසා ප්‍රථමයෙන් භාවනා ආසනයේ වාඩි වී ටික වේලාවක් සිටියෙමි. එතනයි එතනින් ප්‍රශ්න ඉවරයි ස්වාමීන් වහන්ස. වාර්තාව
හොඳයි. එතකොට මේ වார்த்தාව හොඳයි, හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා. එතකොට මුලින්ම අර අපි ඒ කිව්ව ඔය වார்த்தාවේ සඳහන් වුණ විදිහට පටන් ගන්නකොට මේම අදිෂ්ඨාන කරගෙන වේගෙන් ඇවිදලා එහෙම එහෙම අමුඩ ගහගෙන තමයි පටන් ගන්නෙ. නමුත් ටික වෙලාවක් යනකොට දන්නේම නැතුව තමුන් අර ස්වභාවික ගලණයකටපත් වෙනවා. එතකොට අර මුලින් බොහොම අමාරුවෙන් ආයාසයෙන් පටන් ගත්ත වැඩේ ටික වෙලාවක් යනකොට ඔහේ ගලාගෙන යාමකට, ස්වභාවික ගලාගෙන යාමකටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර බොහොම කයට සැහැල්ලුවක්, නැවත නැවත හිත පිට ගියාට නැවත නැවත මේකට ඇවිල්ලා වැටීමක්, ඔන්න ඒ වගේ දේවල් ටිකක් අත්දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහට කරන කෙනෙක්ට තේරෙනවා මේක මුලින් ආයාසයෙන් පටන් ගත්තට මොකද ටික දවසක් යනකොට, ටික දවසක් පුරුදු කරනකොට තමුන්ට අර සාමාන්‍ය ස්වභාවය ධර්මයට ඉඩ දීලා යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට ඒ පරිවර්තනය තමයි ඔය වார்த்தාව පුරාවට සඳහන් වෙන්නේ. මුලින් අර ආයාසයෙන් පටන් ගත්තර මොකද ටික වෙලාවක් යනකොට අර විදිහට ස්වභාවික ගලණයක් බවට පත් වෙනවා. ඒක බොහොම පහසුවක්, සැහැල්ලුවක් බවට පත් වෙනවා. අනේ සැහැල්ලුව අත්විදිමින් තමයි අවසාන කොටස ගත කරලා තියෙන්නේ. එතකොට ටයිමර් එකින් ද නැවැත්තුවා කියලා සඳහන් වෙනවා, නවත්තන්න හිතුන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඉතින් නවත්තන්න ඕනේ නැහැ. නැවත නැවත කරලා බලන්න. තව තව වැඩිපුර කරලා බලන්න. ඒ පහසුවත් එක්ක ඉඳලා බලන්න. ඉතින් ඔන්න ඒ පහසුව තමයි, ඔන්න ඒ දැනීම තමයි අපි මේ ජීවිතේ පුරාවට ව්‍යාප්ත කරන්න උත්සාහ කරන්නේ. දැන් එදිනෙදා ජීවිතේ ගත්තත් අපි ওই වගේ දේවල් කරන්න උත්සාහ කරනවා. මේ මේ දේවල් මේ මේ විදිහට වෙන්න ඕනේ, මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා ප්ලෑන් හදනවා. ප්ලෑන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. එතකොට ප්ලෑන් හැදුවට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරාට කමක් නැහැ. නමුත් ඒ ප්ලෑන් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙච්චර කාලයක් ගහපු ප්ලෑන් ගත්තොත් ඒවා ඒ විදිහට සිද්ධ වෙලා නැහැ. ඉතින් යම්කිසි ස්වභාවික විදිහකට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ දේ බාර ගැනීමට සූදානමක් මෙන්න මේ ජීවිතයේ තුලත් පරිවර්තනයක් වෙනවා. ඔනේ සක්මනේදී වෙන පරිවර්තනය මේක නැවත නැවත කරනකොට තමුන්ගේ ජීවිතයේ තුලත් වෙනවා. අර මුලින් තඩමගෙන උත්සාහයෙන් එක එක දේවල් කරන්න හැදුවට මොකද පස්සේ තේරෙනවා මේක සාමාන්‍යයෙන් යම්කිසි ගලණයක් තියෙනවා. අන්නේ ගලණෙත් එක්ක අපිට ඉන්න පුළුවන් නම්, ඒක අපිට බාර ගන්න පුළුවන් නම්, ඒක තමයි මේ ධර්මය කියලා තේරෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අක්‍රීය වෙලා ඔහේ නිකන් ඉන්නවා කියලා. ඒ වෙනුවට වෙනදටත් වැඩිය බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කරනවා. නමුත් කිසිම අපේක්ෂාවක් නැහැ. මේක මෙහෙම වෙයි, මේක මෙහෙම විය යුතුයි, මෙහෙම නොවුනොත් මට ගැටලුවක් එනවා කියන අපේක්ෂාවක් නැහැ. ඒ වෙනුවට වෙන්න පුළුවන් ඔප්ෂන්ස් ටික ඔක්කොම බාර ගන්න තමයි මේ තැනත්තගේ හිත සූදානම් වෙන්නේ. එතකොට ඒක දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි. හැබැයි කාලයක් තිස්සේ කරනකොට, කාලයක් තිස්සේ නැවත නැවත ඔන්න ඔය කියන සැනසීම විඳිනකොට, සාන්තිය විඳිනකොට තමුන් කරා නොදැනුවත්වම ගලාගෙන එන දෙයක්. තමුන්ගේ ජීවිතේ නොදැනුවත්වම වෙන පරිවර්තනයක්. අනේ ස්වභාවික පරිවර්තනයට ඉඩ දෙන්න, නැවත නැවත ওই විදිහට පුරුදු කරන්න. හැබැයි ওই විදිහේ පහසුවක්ම බලාපොරොත්තු වුණොත් අන්න එතනත් ගැටලුවක් තියෙනවා. පහසුව එනුවට අපහසුවත් එන්න පුළුවන් දවසක. එතකොට පහසු අල්ල ගත්තොත් එතනත් ගැටලුවක් තියෙනවා. ඉතින් ඒකින්ද එන දෙයක් හොඳයි කියලා ඒක බාරගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්න කියලා කියන්න පුළුවන්.
ඊළඟ ගැටලුව ස්වාමීන් වහන්ස, පොඩි ඉංග්‍රීසි වලින් ඩිස්ක්‍රිප්ෂන් එකක් උඩින් ලියලා තියෙනවා. මම ඒක කියවලා ඊට පස්සේ වාර්තාව ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. I am seeking advice on how I can improve anapanasati to a better level. Also wants to know whether I am on the right track as I have started the meditation after listening to a recording from Venerable Dhammajiva Thero with Metta. Bhavana karmasthanaya anapanasatiya. Bhavana kale vinadi 51. Theruvan wenda kama kara payakata pamana anapanaya adhisthana kara ආසනේ වාඩි වුනිමි. හොඳින් වාඩි වී සිටි ආකාරය හිස සිට දෙපතුල දක්වාත් දෙපතුල සිට හිස දක්වාත් හොඳින් බලා සිටගෙනම සිටීම අරමුණු කරමි. හිමිහිට නාසිකාග්‍රයට යොමු නෙමි. රළු වූ විශාල වූ ප්‍රාශ්වාසය හොඳින් දැනේ. ආශ්වාසය රළුය. නමුත් ප්‍රාශ්වාසයට වඩා සියුම්ය. පාන්දර නිසා අරමුණු බොහෝ අඩුය නැති තරම්ය. බොහෝ වේගෙන් හුස්ම රැල්ල අති සියුම් විය. සිත අධික ලෙස නිසලයේ ආශ්වාස ප්‍රාශ්වාසය කරන බව දන්නා නමුත් මුළුමනින්ම නොදැනී ගියේය. සති නිමිත්ත එසේම ඇත. ප්‍රථම වරට කහපැහැති ආලෝක කීපයක් ඇති වී වලාකුළු මෙන් පාවී යම් වෙලාවක් පැවත නැති වී ගියේය. අතිශය නිසල බවකි. නැවතත් සියුම් හුස්ම රැල්ල නාසයෙන් පිටත සියුම් වලාකුළක් මෙන් දැනේ. ඒ සියුම්ම ඇති වී බුබුලුමෙන් බිදී නැත්තරම නැති වී යන අයුරු බලා සිටියෙමි. හුස්ම රැල්ල සියුම් වූ මොහොතේ සිටම තද උපේක්ෂාවක් අද පැවතුනි. පඨවි ධාතුවත් වායෝ ධාතුවත් විටින් විට තේජෝ ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දැනුනි. ආශ්වාස ප්‍රාශ්වාස කය වෙනමනම හොඳින් දැනුනි. එය ක්‍රියාත්මක කරනා සියුම් නූලක් වන් වූ බව අත්දැකීමි. දරතකයෙන් බහදාවකුත් නැත. එය තිබූ බවක්වත් නැත. මෙසේ සිටිනා විට දරතකයේ බහදාව වරහන් ඇතුලේ වේදනාව දැනෙන්නට විය. එවිට ටයිමර් එක වැදුනි. වේදනාව නැවත අඩු විය. අතිශය සියුම් හුස්ම රැල්ල නොවෙනස්ව ඇත. තව වේලාවක් නිසුල්මනේ සිට පින් අනුමෝදනා කර ආනාපානයෙන් නැගී සිටිමි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව.
හොඳයි, එතකොට මුල් කොටසයි දෙවෙනි කොටසයි දෙකම එක්කෙනාගේ නේද මහත්තයා?
එක්කෙනාගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි, එතකොට මේ ටයිමර් තියලා තමයි කට්ටිය ඔක්කොම කරලා තියන්නේ. හැබැයි ටයිමර් එක ඔෆ් කරලා පටන් ගත්තා නම් වැඩි මුලින් වැඩියත් හොඳයි. මේ ඊළඟට දැන් ආනාපානෙ මේ දියුණු කරන්න ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. ඔය ගිහිල්ලා තියෙන ඇති හරි ඇති. ඒ වෙනුවට ඔය තියෙන දේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට එහෙම බැලුවහම පේනවා මේ එකක්වත් හිටින්නේ නැහැ ඒ විදිහට. දිනු කරන්න උත්සාහ කරත් ඒක හිටින්නෙත් නැහැ. දවසකට හොඳට තියෙනවා, දවසකට හොඳ නැහැ. ඉතින් ওই විදිහේ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක බාර ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට දිනු කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔය තමුන්ට දැනෙන දැනීම් ටිකත් එක්ක ඔන්න ওই විදිහට ගමන් කරන්න. ওই ගමන් කරන විදිහ හොඳයි. එන්න ඒ විදිහට නැවත නැවත උත්සාහ කරන්න තියෙන්නේ. එතකොට බලන්න මෙන්න මේ විදිහට අර සක්මෙස් පරියංකයක ඉන්නකොට ඒ සුවතාවයත් එක්ක නැගිට ඉන්න හිතෙන්නේ නැති තත්ත්වයක් එක්ක ඉන්නවා. ඊට පස්සේ මේක අපි හිතමු ගලාගෙන ගිහිල්ලා අපි වෙන වැඩකට යමු වෙනවනේ. එතකොට අර සුවතාවයට මොකද වෙන්නේ කියලා බලන්න. අර තියුණ දේ කොහොමද පරිවර්තනයකට ලක් වෙන්නේ, ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න. අන්න ඒ විදිහේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට අන්න ඒ වෙනස අත්දකින්න පුළුවන් වුණොත් තේරෙනවා මේ හැම දෙයක්ම එන යන දේවල්. එකක්වත් අපිට ස්ථිරයි කියලා කියන්න බෑ. එතකොට අර ආනාපානෙ දියුණු කරන්න යන එකත් අන්න ඒ වගේ දෙයක්ම කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ හැඟීමක් එන්න පුළුවන්. ඉතින් එතකොට ඒක දැනෙන්නේ ඉතින් අර අපි ණයක්‍රමයට කිව්වට මොකද ඇත්තටම කාලෙත් එක්ක තමුන්ගේ හිතේ පරිවර්තනයකුත් එක්ක තමුන්ට මේක දැනෙන්න හැකියාවක් දියුණු වෙලා එනවා. එන්නේ වෙනස බාර ගැනීමේ හැකියාවක් දියුණු වෙලා එනවා. ඉතින් ඒකට පොඩි මඟ පෙන්වීමක් තමයි අපි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම දැන් කෙනෙක් සමහර වෙලාවට අහනවා දැන් මේ කොතනින්ද පටන් ගන්න ඕනේ? හරියට ඔතන දැන් ඔය ඔතන ඉඳලා මේ ආනාපානෙ මීට වැඩි ටිකක් දියුණු කරගන්නේ කොහොමද කියලා අහුවාගේ තමයි. ඉතින් අර ඉන්න තැනින් පටන් ගන්නද කියලා තමයි කියන්නේ. තමුන් ඉන්න තැනක් තියෙනවනේ, එතනින් පටන් ගන්න, වෙන කොහෙන්වත් පටන් ගන්න යන්න එපා. ඒ වගේ දැන් මේ ආනාපානෙත් දියුණු කරන්න යන්න එපා කොහෙටවත්. ඒ වෙනුවට තමුන් අර ඉන්න දේ ගැන, ඒ තැන ගැන පටන්ගෙන ඒ විදිහට කරගෙන යන්න, නැවත නැවත සිහිය පිටවන්න. ඉතින් ඒ සලකුණු ඔය වார்த்தාව තුළ තියෙනවා. ඉතින් දියුණු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහොම ඔය වැඩේ කරගෙන යන්න කියලා තමයි අපිට කියන්නේ.
ඊළඟ
මහතා ඊළඟට මේ අපි මේ ධම්ම සාගර ස්වාමීන් වහන්සේට අවස්ථාවක් දෙනවා මම මේ ඊළඟ ප්‍රශ්න කීපෙට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
ඉදිරිපත් කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් විදිහට නෙමෙයි ස්වාමීන් වහන්සේ, කමෙන්ට් එකක් විදිහට දාලා තියෙනවා ඉංග්‍රීසි වලින්. ඒක මම කියන්නම්. occasional practice could not continue. එච්චරයි ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ.
එච්චර තමයි තියෙන්නේ ඕනේ අපිට නේද? දැන් මම මේ දැක්කේ මේ ප්‍රශ්න වලින් ඇත්තටම ආධුනික ප්‍රශ්නත් නෙමෙයි. ටිකක් කරපු අයගේ ප්‍රශ්න තියෙන කවුරු හරි මෙතන මේ ආධුනික කියන්නේ කරපුම නැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම කියන්න තියෙන්නේ දැන් මේ මේ දත්ත මේ තොරතුරු දැක්කහම යත් බය වෙයි නිකන් සාමාන්‍යයෙන් ආධුනිකෙක්ට වඩා කරපු කෙනෙක්ගේ ප්‍රශ්නනේ අපිට ඇහුනේ. ඒකින්ද අදම කරන කෙනෙක්ට කියන්න තියෙන ඉතින් හුස්ම රැල්ල හරි කය මොනවා හරි දැනුණත් ඒ ටිකත් එක්ක ඉන්න එක සාන්තිය මුලින්ම ආධුනිකයට දැනෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න ටික අහදි තේරෙන්නේ ටික කාලයක් කරගෙන යද්දී අර සාමාන්‍ය ජීවිතයේ බලාපොරොත්තු තියෙන කෙලෙස් ටික මේ ආනාපානය හරහත් අපිට එනවා. එක්කෝ ආනාපානය තිබ්බහම ප්‍රශ්න, නැති වුණහම ප්‍රශ්න, ඉස්තැනක් ආවහම ඒකත් ප්‍රශ්න. ඒ වගේ අර අර එන්න අපි තියෙන සාමාන්‍ය ජීවිතයේ තියෙන කෙලෙස් ටික මේකට එනවා. ඒකින්ද ආධුනිකයෙක්ට කියන්න තියෙන්නේ තමන්ගේ කයේ මොනවා හරි දෙයක් දැනෙනවනක් ඒකත් එක්ක ජීවත් වෙන්න එක සාන්තිය මුලින්ම දැනෙනවා. පළවෙනිම පරියන්කේදී අපේ කාගෙත් ප්‍රවීණියෙක් ගුණත් ඉතින් ආන් ඒක දිගටම කන්ටිනියු කරගෙන අපේ මානසිකත්වය හදාගන්න පුළුවන් නම් මේ කයේ ඉන්න එකම සැපතක් කියලා මං හිතනවා මේ ආධුනිකයන්ට දෙන්න තියෙන හොඳ පණිවිඩයක් කියලා. අපි අහමු කවුරු හරි ඉන්නවා නම් ආධුනික කෙනෙක් මේ අදම සම්බන්ධ වෙච්ච කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. තව තියෙනවද ප්‍රශ්න මහත්තයා?
තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස.
ආව කියන්න. ඔව් ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්ස ප්‍රශ්න කිපයක් තියෙනවා. තව තුනක් තියෙනවා ස්වාමීන් වහන්ස.
ආව කියන්න.
තමයි. ඊළඟ ප්‍රශ්නය තෙරුවනටත් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේටත් වැඩසටහන අද මෙහෙවන පූජනීය ස්වාමීන් වහන්සේටත් මාගේ පාදාභි වන්දනා පූර්වක නමස්කාරය වේවා. සක්මන. කය කෙලින් සිටගෙන ආරම්භයේදී හිස සිට දෙපතුල දක්වා කය දෙස සිටින් බැලුවෙමි. ඉන්පසු විනාඩි කීපයක් යනතුරු සැහැල්ලුවෙන් සක්මන කරමින් සිරුරේ අනෙක් තැන් මගහරිමින් යටපතුල් වෙත අවධානය යොදුවෙමි. ආරම්භයේ මුළු කය ගැනමත් කයේ ඇති
ඔහරි ඉදිරිපත් කරන්න.
මේ මසන්න මෙතන සෙන්ටෙන්ස් එක දිගට තියෙන මගේ ස්ක්‍රීන් එකට සෙට් වෙන ටික. ආරම්භයේ මුළු කය ගැනමත් කයේ ඇති යම් දෝලනයන් අවටින් බිත්ති ආදිය ගැන වැටහිමක් ඇත. ක්‍රමයෙන් සැහැල් හා විවේක බවක් ඇතිවේ. නළල රැලි වැටි තෙරපෙන බවක් දැනේ. ඇස් පියවී යාමට ආසන්න වේ. ආශ්වාස ප්‍රාශ්වාස වේගය වැඩි වේ. අවධානයේ යටපතුල් වෙත ප්‍රධාන වශයෙන් පිහිටා ඇති අතර සක්මන කියලා ඊට ඒ ටික තමයි ඉතින් ලියලා තියෙන එක මම කියවන්නේ.
හා හරි කියන්නේ කවන්න.
ඒකේ සම්පූර්ණතාව විස්තර තියෙනවා මේ ආපහු පොඩ්ඩක් බලලා කියවන්න.
ලියපු කෙනා ඉන්නවා නම් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නේද?
විජේ ඒක මම කියවන්නද අර මේ
ඔකේ කියවනවත් බලන්න මේ ආන්ටි මම මොකද මේ
ඔව් මම කියවන්නම් මේ ඉස්සරලම සක්මණ ගැන තියෙන ටික. ඔව් කය කෙලින් සිටගෙන ආරම්භයේදී හිස සිට දෙපතුල දක්වා කය දෙස සිටින් බැලුවෙමි. ඉන්පසු විනාඩි කිහිපයක් යනතුරු සැහැල්ලුවෙන් සක්මන් කරමින්ම සිරුරේ අනික් තැන් මගහරිමින් යටිපතුල් වෙත අවධානයේ යෙදුවෙමි. ආරම්භයේදී මුළු කය ගැනමත් කයේ ඇති යම් දෝලනයත් අවටින් බිත්ති ආදියත් ගැන වැටහීම ඇත. ක්‍රමයෙන් දෙපතුල් වලට අවධානය වැඩි කරන විට පාදෙන් පාදයට පොළව තෙරපෙන ස්වභාවය යටිපතුල් වෙතින් දැනෙමින් ඉස්මතු වේ. දකුණු පාදයේ බිම තබන විට යටිපතුලේ මුල සිට මැදටත් මැද සිට අගටත් ඉන්පසු ඇඟිලි වෙතටත් දැනීම ඇත. යටිපතුලේ ඉදිරි කෙළවර හා ඇඟිලි වෙත සිහිය පිහිටන විට මුළු අවධානයක් වම් පාදයේ වන චලනයේ වෙත යොමු වේ. වම් යටිපතුල පොළවේ වදිනවාත් සමගම දකුණු යටිපතුල වෙත අවධානය කිසියම් හිස් බවක් හරහා ගොස් වම් යටිපතුලේ මුලින්ම පොළවේ වදින කොටස වෙත පිහිටයි. මෙම හිස් බව ඇතිවන ඉතා කුඩා කාල පරාසය තුළදී සියුම් තිගැස්මක් හෝ යටිපතුලේ දැනීම අනිත්‍ය බව ප්‍රකට කළ බව හෝ සිත පිහිටන්නට තැනක් වේගෙන් සොයන්නට උත්සාහ කරන බව හෝ යන සිතිවිලි තුනෙන් එකක් සිත තුළින් දැකගත හැක. මෙලෙස කරගෙන යන විට අවධානයේ යටිපතුලෙන් හෝ පෙර කියූ හිඩස තුළින් හෝ වෙන දෙයකට ඉවත් වී යන විටම හෝ ඉවත් වී ටික වේලාවකින් හෝ එක් යටිපතුලක් නැවත බිම වදින විටම සිහිය නැවත යටිපතුල වෙත පිහිටයි. සිහිය යටිපතුලින් ගිලිහි නැවත යටිපතුල වෙත පැමිණෙන කාල පරාසයන් වෙනස් වේ. ඉසිරී ගිය සිහිය යලි යටිපතුල වෙත පිහිටන විට ඇතැම් විට තිගැස්මක් ඇතිවේ. ඇතැම් විට එසේ නොවේ. සැහැල්ලු හා විවේක බවක් ඇතිවේ. නළල රැලි වැටි තෙරපෙන බවක් තදින් දැනේ. ඇස් පියවී යාමට ආසන්න වේ. ආශ්වාස ප්‍රාශ්වාස වේගයේ වැඩි වේ. අවධානයේ යටිපතුල් වෙත ප්‍රධාන වශයෙන් පිහිටා ඇති අතර නළල ඇහිබැම කොන්ද ආශ්වාස ප්‍රාශ්වාස හා කයේ දෝලනය වීම යම් මට්ටමකින් දැනේ. අවධානයේ යටිපතුලින් ඉවත් වූ විටද අනිත්‍ය සිහිවීමෙන් හෝ යටිපතුලක් පොළවේ තබන විටකෙහිදී හෝ නැවත පැමිණේ. පාදයේ චලනය වෙත පිහිටන විට හැම විටම පහසුවෙන් හිත විසිරී යන බව දුටුවෙමි. එම නිසා පාදයේ චලනය වෙත අවධානය යොමු නොකොට යටිපතුල් වෙත අවධානය යොමු කරමින් සක්මන ඉහත ලෙස දිගටම කරගෙන ගියෙමි. යටිපතුල් වෙත සිහිය පිහිටීම තුළ සිතට ඉතාම සුව පහසු පීඩා රහිත බවක් කැපී පෙනිනි. යටිපතුලේ කේන්ද්‍ර කරගෙන හටගන්නා සුදු ආලෝකයක් වැනි සැපවත් දැනීමක් මුළු කය විනිවිද යන අවස්ථාවක් ඇත. ස්වාමීන් වහන්සේ සක්මන ගැන එපමණයි. අනිත් එක මම පස්සෙ කියවන්න.
පරියන්කේ තියනවද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඒකත් කියලා.
ඒකත් කියවන්න?
ඔව් කියමු.
කය වාඩි කරවා මුලදී මුළු කය වෙත සිහිය පිහිටවා ඉන්පසුව ක්‍රමෙන් හුස්ම නාස්පුඩියේ වදිමින් පුළුවන් බවක් දුටුවෙමි. හුස්ම ඇතුළට ගැනීමේදී තියුණු ලෙස නාස්පුඩුවේ වදින බව දැනුණද පිටවීමේදී නාස්පුඩුව තුළින් ඒකාකාරීව ඉවත් වී යයි. සිත විසිරී ගිය විටදී බොහෝ විට නැවත සිහිය පැමිණෙනුවේ නාස්පුඩුවෙන් හුස්ම ඉවත් වී යන විට ඇතිවන සියුම් දැනීම වෙතටය. වරින් වර හිත විසිරී ගියද සමස්ත වශයෙන් හිත වෙන අරමුණු සීමාවන නිසා විශාල සැපවත් බවක් දැනුනි. ආශ්වාසයේ ඉවර වී ප්‍රාශ්වාසය ආරම්භ වන විටම ඒ දෙක අතර හිඩැස තුළදී ආශ්වාසය නැති වී ගිය බවත් ඒ වෙනස් වන සුළු දෙයක් බවත් හැඟී යයි. මේ හිඩැස තුළදී හිත ඊළඟට නියමිත ප්‍රාශ්වාසය වෙත පිහිටීමට නොඉසිල්ලෙන් සිටින බවද දුටුවෙමි. පෙනහළුවල උස් පහත් වීමද පැහැදිලිව දැනේ. නාස්පුඩුව හරහා ඇතිවන දැනීම අනිත්‍ය ලෙස දකිමින් සිටින විට හිතේ විසිරී යාම අඩුවන බවද අද්දුටුවෙමි. සාමාන්‍ය ජීවිතය කය ඒ අවස්ථාවකදී පවතින ඉරියව්ව හෝ මනසේ පංච නීවරණ ඇති හෝ නැති බව දකිමින් අනිත්‍ය බව ඒ තුළින් දකිමින් නිතර සිටිමි. ගිහි ජීවිතය ගැන ඇත්තේ අඩු කැමැත්තකි. ඒත් යුතුකම් ආදිය සිහියෙන් යුතුව ඉටු කරමින් කරන හැමදේම ඉහලින්ම ප්‍රමිතියකට කරන චේතනාවෙන් යුතුව සිදු කරමි. තෙරුවනටත් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේටත් වැඩසටහන අද මෙහෙවන පූජනීය ස්වාමීන් වහන්සේටත් මාගේ පාදාභි වන්දනා පූර්වක නමස්කාරය වේවා. ඔබ වහන්සේටත් සංවිධානය කරන සියලු උපාසක උපාසිකාවන්ටත් සහභාගී වන සියලු පින්වතුන්ට සුවසේ නිවන් අවබෝධ වේවා.
හරි, තෙරුවන් සරණයි. මේ කියන විස්තරය අනුව නම් සෑහෙන කාලයක් භාවනා කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒකෙදි දකින්න තියෙන මේ දෙකේදිම මම දැක්ක එක ලක්ෂණයක් තමයි හොඳට භාවනාව කරගෙන යනවා, භාවනාව ඉදිරියට ගිහිල්ලා තියෙනවා කියලා තේරෙනවා. සහ මේ යටිපතුලේ තියෙන වම සහ දකුණ අතර ඇති වෙන හිස් තැනත් ආනාපානේ ආනේ සහ පාණේ අතර තියෙන හිස් තැනත් මේ ඒ හිස්තැනත් දැකලා තියෙනවා. නමුත් පේන්න තියෙන එකම අඩුපාඩුව තමයි ඉදිරියට ගිහිලා තියෙන. නමුත් මේ අනුමාන ඥානෙ පොඩ්ඩක් ඉස්තර කරගත්ත ගතියක් ඒ වார்த்தාවේ සඳහන් වෙනවා. නිකන් කියන එක නිකන් අනිත්‍ය ලෙස දකින උත්සාහ කරන ගතියක් සහ හිස්තැනට පොඩි කැමැත්තක් තියෙන ගතියක් වගේ ඉදිරිපත් වෙලා තියෙනවා. සහ ඒකේ දැකලා තියෙනවා මේ හිස්තැන ඉදදී ඊළඟ හුස්ම ගැන තියෙන ඉවසිලිබන්ත් නැති බව. අන්න ඒ වගේ කරුණුත් දැකලා තියෙනවා සියුම්ම කරගෙන යන්න තියෙන්නේ. දැන් මේක හිස්තැන ආවත් අරමුණ ආවත් අපිට දකින්න තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්න එක විතරයි. නමුත් මේ වார்த்தාව යනුව එයා කියලා යටිපතුලට හිත ගියාට පස්සේ බොහොම සැහැල්ලුවක් දැනෙනවා කියලා. එතකොට අපි පුළුවන් තරම් අපේ අනුමාන ඥානේ අවශ්‍යයි ඒකෙන් වැඩ ගන්න පමණක්. නමුත් ඒකෙම චින්තනයේ හිටියොත් අපිට වෙහෙසක් ඇත්තටම දැනෙනවා. නමුත් අපිට වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් නම් ওই වගේ අපිට දකින්න පුළුවන් හිස්තැන දැක්කත් එකයි අරමුණ දැක්කත් එකයි. කවදා හරි පුළුවන් නම් මේ හිස්තැනට හෝ අරමුණට සමහිත යොදලා ඒ සමහිතටත් ටිකක් තියෙන කැමැත්ත හෝ කැමැත්ත නැති වෙනකන් මේක බලාගෙන ඉන්න. ඒක තමයි භාවනාව ඉදිරියට යනවා කියන්නේ. නමුත් මේකේ ඒ ඉදිරියට යන පාටක් පේනවා සාමාන්‍ය ජීවිතෙත්. අපි අර නැත්තම් ඒ කියන්නේ මූලධර්ම පැත්තට නැතුව මේ අත්දැකීමටම මූණ දීලා වෙන දේ වෙන විදිහට වාර්තා වුණා නම් ඇත්තටම කියන තරම් ප්‍රශ්නයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. නමුත් මේකේ අපේ මොනවා හරි මනාපමනක අමනාපකම් තියෙනවා නම් අපිට කියන්න දෙයක් වார்த்தාවක් ඉතුරු වෙනවා. ඉතින් මේකේදී අර කියන්න තියෙන පුළුවන් තරම් මනාප අමනාප මොන වගේ දේවල්ටද ඇති වෙන්නේ කියලා බලන්න පුළුවන් නම් මීට වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙහෙම කරගෙන යද්දී අපි හිතැනට කැමති වෙනවද අරමුණ වලට කැමති වෙනවද කියන නැත්නම් හිතැනට අකමැති වෙනවද අරමුණ වලට අකමැති වෙනවද කියන එක හොඳ අධ්‍යයනයෙන් බලන්න පුළුවන් නම් මේ යෝගියට ඉදිරියට එයාගේ භාවනාවේ දියුණුවක් විදිහට දකින්න පුළුවන්. දැනටත් සෑහෙන දුරට කරපු කෙනෙක්. ඉතින් ওই විදිහටම කරගෙන යන්න තියෙන්නේ. වෙන මං හිතන්නේ වැඩි විස්තරයක් මේ යෝගයට අවශ්‍ය වෙයි කියලා. වார்த்தාව දිග වැඩිගම විතරක් තියෙනවා. පැහැදිලිද?
අවසරයි ස්වාමීන් වහන්සේ. නදීප් කියවනවද ඉතුරු එක? ඔව් මම අපට
ගන්න. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කරමින් යන විට සුළු වේලාවකින් සිත නිශ්චල තත්වයකටපත් වේ. ආශ්වාස ප්‍රාශ්වාස තිබුණත් නැතත් දෙස අවධානයක් නැත. මෙහි රැඳී සිටින විට ශරීරය පුරා රෝම කිලින් වී කටේ විශාල සිනහ ඉරියව්වක් ඇති වී ශරීරයේද මොහතකට නොදැනී යයි. මේ සියල්ල සිදුවන විටත් නිශ්චල ස්වභාවයෙන්ම අවධානය යොමු කර සිටිමි. දැන් නිශ්චල ස්වභාවය තිබුණත් ඒ කොතැනක තියෙනවාද යන්න ගැන වැටහීමක් නැත. සමහර විට ශාරීරියේ විශාල ගැස්සීම ඇතිව නැතිව යයි. ශාරීරියේ තිබෙන බව දැනුණත් සිහිය තිබුණත් කරන්නේ මොකක්ද? සිත කොතැනක තියෙනවාද යන්න පැහැදිලි කළ නොහැක. මේ මොහොතකින් වෙනස් වී යයි. සිතිවිලි වලින් සිත පිට ගියත් නැවත පැමිණි විටම නිශ්චල වෙයි. එදිනදා ජීවිතයේද මෙම සිත නිශ්චල තත්වයේ බොහෝ අවස්ථාවල ස්වභාවිකවම පවතින බව පෙනී යයි. ශරීරයේ ක්‍රියා කරන ආකාරය බලා සිටිය හැකිය. වார்த்தාව එපමණයි ස්වාමීන් වහන්සේ.
හරි. ඒකෙත් මේ විදිහටම අර සාමාන්‍ය ඉදිරියට ගිය යෝගාවචරයක් කියලා හිතනවා. සාමාන්‍යයෙන් අපි කොහොම කරත් මෙතන දැන් ආධුනිකයෙ ඉන්න හින්දා කියන්නේ තියෙන්නේ අපි ආනාපාණයෙන් පටන් ගත්තත් පිම්බීම හැකිලීමෙන් පටන් ගත්තත් කයෙන් පටන් ගත්තත් ඒ කයේ තියෙන දැනීම් එන්නෙන්ඩ රළු භාවයේ ඉඳන් සියුම් භාවයට යන එක තමයි කාගේ පරියන්කේ ගත්තත් වෙන්නේ. ඒකට අපි අත දැම්මේ නැත්තම් ඒ පුළුවන්තරන් සියුම් මෙවි ඇතුළටම යනවා. ඒකෙදි ඔය අන්තිමට ගියාට පස්සේ තමයි ඔය කියන විදිහට කියවෙන්නේ. අපි ඉන්න තැනක් දන්නේ නැහැ, කයක් දැනෙන්නේ නැහැ, හිත කොහෙද තියෙන්නේ කියලා දැනෙන්නේ නැහැ. නමුත් ඇත්තටම ගත්තට පස්සේ හොඳට සතිය තියුණුයි නම් අපිට ඒ අවස්ථාවට ගියාට පස්සේ ඒක පුරුදු කරන්න ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ ජීවත් වෙනවා කියන්නේ මොනවා හරි සංඥාවක් නැතුව නෙමෙයි තියෙනවා. අපි හුස්ම ගන්නවා නැත්තම් හද ගැස්ම දැනෙන්න පුළුවන්, ලේ ගමනාගමනේ දැනෙන්න පුළුවන්. ඔය වගේ සියුම් සංඥාමය මට්ටමේ අරමුණු ටිකක් නැතුව නෙමෙයි ඒ ටික අපි හොඳට සතියෙන් බැලුවොත් අපිට අඳුර ගන්න පුළුවන් අපි ජීවත් වෙනවා කියලා ඉන්නේ. එතකොට අපිට තේරෙනවා අපි මේ ලෝකෙ ඉද්දිම අපිට පුළුවන් අපේ බර දැනෙන්නේ නැති වෙන්න, අපේ කරදර නැති මේ වගේ විවේක ස්ථානයකට පුරුදු කරන්න අපේ හිත. මේක නිවන නොවුනත් නමුත් අපිට මේක පුරුදු කරන්න අපිට තේරෙනවා මේ ප්‍රශ්න වලට ගියාම එදිනදා ජීවිතයේදී තමයි ගොඩක් තේරෙන්නේ මේ වගේ ප්‍රශ්න තියෙද්දී අපිට අවශ්‍ය නම් ඒක ඉදා ගන්න පුළුවන්, අවශ්‍ය නම් අපිට එහිමීට විවේක වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි භාවනාවෙන් ආනාපානේ හෝ පිම්බීම හැකිලිම හෝ අරමුණක් දීලා අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අරමුණ හරහා ගිහිල්ලා බලන්න අපිට තියෙන විවේක ස්ථානයක්. අපිට අවශ්‍ය නම් තියෙන ප්‍රශ්න ඔක්කොම තියදී ඇඟේ දාගන්න නැතුව පැත්තකට වෙන්න පුළුවන් අරමුණු තියෙනවා මේ ලෝකේ. නැත්නම් අරමුණු නැති අවස්ථා අපිට අනන්තවත් තියෙනවා. නමුත් අපි මේක හරහා පුරුදු කරන්නේ අපිට මේ විවේක ස්ථානය පුළුවන් තරම් අපිට යාළුවෙක් වගේ නැත්නම් එදිනෙදා හැමතිස්සෙම අපිට භාවිතා කරන්න පුළුවන් ආයුධයක් වගේ පාවිච්චි කරන්න පුළුවන් වෙච්ච දාකට අපිට මරණ චිත්තක්ෂණේ වුණත් අපිට බය නැතුව මේක අනුන්ගේ දිහා දිහා වගේ බලන් ඉන්නා වගේ නැත්නම් අපිට මේක අර තියෙන කරදර බාධා ඇඟේ දාගන්න නැතුව ඒක අත්දැකීමක් විතරක් කරගන්න පුළුවන් වුණාට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒ මරණයට උනත් සාර්ථකව මූණ දෙන්න. ඉතින් ඒ මට්ටමටම භාවනා කරගන්න මේ වගේ යෝගින්ට තියෙන්නේ එදිනදා ජීවිතේ තමයි කමටහන. එතකොට හොඳට එදිනදා ජීවිතේ ප්‍රශ්නත් එක්ක මේ කොහොමද ඒ ප්‍රශ්නෙට ඇඟේ දාගන්න නැතුව විවේකීව මේක දිහා බලන්නේ කියන එක මං හිතනවා සක්මන පරියන්කට වඩා තියුණු සතියක් වර්ධනය වෙන තැනක් කියලා යෝජනා කරන්න පුළුවන්. ඒක හින්දා ඒ එදිනදා ජීවිතේ එන ප්‍රශ්න අර මගහැරලා නෙමෙයි ඇඟට එන ප්‍රශ්න ටික විසඳගන්න අර නිකන් ගිහි ජීවිතේ පහ වෙලා ජීවත් වෙනවට වඩා මේකේ දැන් අර දරුවන් හින්දා කරන්නේ මේ බන්දා වගේ ඒ කරන්න තියෙන වැඩ ටික කරනවා ඇඟේ දාගන්නේ නැතුව. එතකොට අපිට බෑයි කියන්න බෑ, ඕන වැඩක් කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්න නැහැ. සතිය තියෙනවා නම් ඕන වැඩක් නිදහසේ බලාපොරොත්තුවක් නැතුව තණ්හාවක් නැතුව කරන්න බැරි කමක් නැහැ. ඒකින්ද මහණුණා හෝ පැවි මේ මේ ගිහි හිටියා කියලා නෙමේ ප්‍රශ්නේ. මේ කරන ප්‍රශ්න කරන දේවල් ටික ඇඟේ ගාගන්න නැතුව දුරස්තව පොඩ්ඩක් බලලා තමන්ගේ දයන් නෙමේ වගේ මේ කරන්න ඕන හින්ද කරනවයි කියන මානසිකත්වයෙන් කරන්න පුළුවන් නම් ඕන වැඩක් කරන්නත් පුළුවන්. ඒක හරහා වැඩෙන සතිය මං හිතනවා පරියන්ක සක්මනට වඩා තියුණු සතියක් අපිට ඒ හරහා වැඩෙනවා. ඒකින්ද මගේ අද්දකීම් අනුව මං හොඳටම ගිහි කාලේ ඔය සතිය වැඩති ඒ ප්‍රශ්නත් එක්ක මං හිතනවා ගොඩාක් අප්‍රමාදී වෙන්න ඇති කියලා හිතනවා මේ පැවිදුණාට පස්සේට වඩා. ඒකින්ද මේ ඒ ප්‍රශ්නත් එක්කම මේ මේ සතිය වර්ධනය වීමක් තියෙනවා. ඒකින්ද ඒ ගැන කම්පා නොවි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
මසෝනන්ස
මං හිතනවා ඊළඟ ප්‍රශ්නේ අපි ධම්ම කුසල හඳුරන්නට දෙනවා.
එහෙමයි. ඒ ප්‍රශ්නෙත් උඩ පොඩි කමෙන්ට් එකක් ලියලා තිනවා ස්වාමීනන්ස. මං හිතන්නේ කලින් ප්‍රශ්නයක් කියලා මේ නිවැරදි ප්‍රශ්නයයි කියලා තින්නේ. corrected one, please take this one, ignore the old one. ඔව් දැන් අපි හරි ප්‍රශ්නේ ඉදපත් කරනවා. ගරු ස්වාමින්වහන්ස, මම ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ භාවනා කරන යෝගාවචරයෙක් වෙමි. ආනාපාන භාවනාවේදී උස්මරල්ල තුනී වී ගොස් ඇතිවන අවදි ස්වභාවයෙහිම දිගටම සිටින්නට කැමැත්තක් ඇත. එවිට ශරීරයේ වෙනස් වීම බලමින් ඒවා අවබෝධ කර ගනිමින් එසේ භාවනාවේ යෙදෙමි. සමහර අවස්ථාවලදී මුකුත් නොදන්නා ස්වභාවයකට පත් වී ඔහේ සිටින බව මට පෙනේ. නිතරම සතියෙන් යුක්තව දවස ගෙවීමට උත්සාහ කරමි. මම ළඟකදී සිට පංච උපාදානස්කන්ධවල ඇතිවීම නැතිවීම බලමින් අනාත්ම බව දකිමින් එම භාවනාව දියුණු කරන්නට උත්සාහ කරමි. වරහන් ඇතුලේ කනට ශබ්දයක් ඇහුණු විට ඒන් ඇති වූ ක්‍රියාවලිය නාම ධර්ම ආදිය බැලීම. වරහන ඉවරයි. මේ ඉබේ සිදුවන භාවනාවකට වඩා බලෙන් භාවනා කිරීමක්ද කියා මට සමහර විට සිටේ. මම මෙසේ කිරීම හරිද? නැතිනම් පෙර පරිදිම අවදි ස්වභාවයේ පමණක් ඊකටම සිටමින් භාවනා කරන්නද? මෙම කරුණ සම්බන්ධව උපදේශක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ප්‍රශ්නේ අවසන් සවන්.
ඇහෙනවද මහත්තයා?
ඇහෙන සවන් වහන්ස. මං ප්‍රශ්නේ කිව්වා ඇහුන්නේ නැද්ද සවන් වහන්ස?
ප්‍රශ්නේ ඇහුණා, උත්තරය ඇහුන්නේ නැහැ නේ?
නෑ
නෑ සෝමනහස. ආ හරි හරි. මේ අපිට මේ කියන්න තියෙන දැන් අර ප්ලීස් ඉග්නෝ අවර් ඇර්ලිය රිපෝට් කියලා තියුණානේ. අපිට කියන්න තියෙන්නේ අපේ ඇර්ලිය ආන්සර් එකත් ඉග්නෝ කරන්න කියලා තමයි. එහෙම ඉග්නෝ කළා. අලුතෙන් කියන්න තියෙන්නේ ඉතින් දැන් මෙහෙම දෙයක් එනකොට බලන්න මේක ආයාසයෙන් ගන්න දෙයක්ද නැත්නම් අර නිකන් ස්වභාවික වෙන දෙයක්ද කියලා. ස්වභාවික වෙන දෙයක් නම් ඒක ගැටලුවක් නෑ. ආයාසයෙන් හිතලා ගන්න දෙයක් නම් ඉතින් ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඔහොම කරගෙන යනකොට ඔය ඉතින් ඉබේම හැලිලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔක ඉතින් අමාරුයි හලන්නත්. ඉතින් ඔය අල්ලගත් ඒවානේ ඒවා ඉබේ හැලේ. ඉතින් ඉබේ හැලෙන්න කාලයක් දෙන්න අවශ්‍යයි. ඒ කාලයක් දෙනකොට තේරෙනවා මේක
මේ ස්වභාවික ගලණයක් එක්ක යන දෙයක්. ඉතින් ඒ විදිහේ පුරුද්දක් තමයි ඇති කරගන්න ඕනේ. නැවත නැවත කරන්න. අර ඒකේ සඳහන් වෙලා දුණා එදිනදා ජීවිතේදිත් මේ සිහිය වඩන්න පුරුදු වෙච්ච කෙනෙක් කියලා. ඉතින් ඒ විදිහට කරගෙන යනකොට තේරෙනවා මේක කොහොමද තමුන්ටම පැහැදිලි වෙනවා. ඉතින් එතෙන් අපි ළඟදීම මොකද්ද එකවසරට පාස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්න පුළුවන්. මොන්ටිසෝරි පන්තියෙන් උඩට පාස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.
ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, ගරුතර ස්වාමීන් වහන්සේ, භාවනාවට ආධුනික වෙමි. පරයන්කේ සිටමින් සිත කය වෙත ගෙන ඒමට උත්සාහ කරමි. සිත කෙසේවත් අය කරා ගෙන ඒමට අපොහසත් වෙමි. එය සමාන කළ හැක්කේ කාන්දමක ධනපැති දෙකක් ලංකල විට එකකින් ඈත්වීමට දරන උත්සාහයකටය. මොහොතකට හෝ එසේ පැමිණියත් හොලා පැන යයි. මා උත්සාහ කළේ භෞතිකව කය ඇතැයි සිතට දැනෙන ප්‍රදේශයේ සිත පැවැත්වීමටය. ඇතැම් දිනක නිරුත්සාහිව පරයන්කේ සිටින විට සිත කයෙහි තැන්පත් වන බව අත්දක ඇති. නමුත් බොහෝ අවස්ථාවලදී මා අත්විඳින්නේ ඉහත කී තත්ත්වයයි. පරයන්කේ වාඩි වී දැස් පියාගෙන අවධානය යොමු වී ඇත්තේ කොතැනටදයි බලා සිටිමි. නිරුත්සාහිව සිත කය ඇති සීමාව තුළට පැමිණෙන්නේ දැයි බලා සිටිමි. එවිට කාන්දවමක ධන හෝ ඍණ අග්‍ර දෙකක් සේ එකිනෙකින් හැකිතරම් ඈත් වී සිටීමට උත්සාහ දරන බව දකිමි. මිතනේ අරක ආපහු ලියලාද කොයි සමයින් වහන්සේ. මේ අනුව භවනා කිරීම සඳහා යොදන කාලයෙන් බොහොමයක් ගෙවෙන්නේ මෙම ස්ථානයේය. බහුල ලෙස කය වෙත සිතගෙන ඒමට යම් වීරයක් යෙදිය යුතු වේදයි කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. ප්‍රශ්නය අවසන් සමයින් වහන්සේ.
හොඳයි, එතකොට දැන් මේ අනිද්දාසේ ගිහිල්ලා වාඩි වෙලා මොකද්ද හොඳ අදිෂ්ඨානයක් ගන්න ඕනේ? මොකද්ද වෙන්දටත් වැඩිය හොඳට පොලා පණීවා කියලා අදිෂ්ඨානෙන් ගිහිල්ලා වාඩි වුණා නම් හරි. එතකොට දැනෙන දේ තමයි ඔය කිව්වට ඔච්චර ඔය ගැටලුවක් නෑ. ඕකේ අර පොලා පයින් ගතියත් අහු වෙන්නේ සිහියටම තමයි. මේකේ මේ තියන්න බෑ කියන එක දැනගන්නේ කොහොමද? අනේ ඒක අහුවෙන්නේ සියයට තමයි. එතකොට ওই වார்த்தාවේ අපිට තේරෙන විදිහට නිකන් චෝදනා මුකෙන් තමයි කතා කරන්නේ. අනේ ඒකට සාදර වෙන්න මේකත් මට දැනගන්න පුළුවන් වුණ එක ලොකු දෙයක් නේ. මේක දන්නෙත් නෑනේ නැත්තම් කරේ නැත්තම් මේ වැඩේ කියලා බලනකොට තේරෙනවා ඔය කියනවා වගේ ගැටලුවක් නෑ. අනිත් එක පොලා පනින්න කියලා වාඩි වුණ දවසට තේරෙයි මේක මේ කයටම එනවා. දැන් අර කලින් විදිහට තියන්න බෑ කියලා තේරෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයක් තමයි තියෙන්නේ. සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙන විදිහට ඕක වෙන්නේ නෑ. ඉතින් ඒ වෙනුවට තමුන්ට යන පාර මොකද්ද කියලා අඳුරගන්න ඒකට සාදර වෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම කරන කෙනෙක්ට තේරෙනවා දවසින් දවස ටිකෙන් ටික මේක කරගෙන යන්න පුළුවන් හැකියාවක් දිනු වෙලා එනවා. එතකොට කරන්න බැරි වෙන කෙනෙක්ට උනත් අපි කියන්නේ නැවත නැවත උත්සාහ කරන්න. වැඩි ඕනේ නැහැ නිකන් දවසට විනාඩි කිහිපයක් නිකන් වෙන මොකක් අත වැඩක් නැති වෙලාවක වගේ පොඩ්ඩක් නිකන් උත්සාහයක් දරලා බලන්න. නැත්තම් තේ එකක් බොනකොට වගේ නිකන් පොඩ්ඩක් නිකන් තේ එක බොන ගැන අවධානයෙන් ඉන්න පුළුවන්ද කියලා මේ තේ එකේ මොන මොනවාද තියෙන දැනීම් ටික කියලා පොඩ්ඩක් බැලුවොත් එතකොට තේරෙනවා මේකෙත් තියෙනවා අර සක්මනක වාර්තා කරනවා වගේ විස්තරයක් කියන්න පුළුවන්. නමුත් අපි ඒක ගැන එච්චර අවධානයක් නැහැ. ඒ වෙනුවට තමුන් පොඩි පොඩි කරයුතු ටිකක් තෝරගෙන ඒ පිළිබඳ අවධානයෙන් බලන්න. ඒ දිහා හොඳට සීයෙන් බලන්න. හොඳ දැනුවත්භාවයකින් බලන්න. එතකොට තේ එකක් ඇතුලේ තියෙනවා සෑහෙන පිටු ගාණක් ලියන්න පුළුවන් විස්තරයක්. ඒ වගේම දත් මදින දේ ඇතුලේ තියෙනවා පිටු ගාණක් ලියන්න පුළුවන් විස්තරයක්. පොලාත් පයින්න. පොලා බැන්නට ගැටලුවක් නැහැ. අර ආයාසයෙන් සිහ පිටවන්න ගියාම තමයි ඔය තේරෙන්නේ හරියට අර කාන්දමක ධනරින ධන ධන අග්‍ර දෙකක්. ධන ඍණ නෙමෙයි ධන ධන අග්‍ර දෙකක් එකට එකතු කරනවා වගේ අපහසුවක් තේරෙන්න පුළුවන්. ඉතින් ඒකට සාදර වෙන්න කියලා තමයි අපිට කියන්නේ.
අස්සර්සෝන ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්ස.
හරි, එතකොට වෙන මොකුත් ප්‍රශ්න තියේද දන්නේ?
බොහොම ස්තුතියි නදී. පවසරයි ස්වාමීන් වහන්ස, මේ දැන් වෙලාව එක පහු වෙලා නිසා මම වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මැසේජ් එකක් දැම්මේ නෑ කාටවත්. ඔබ වහන්සේ අවසර දෙනවා නම් කියන්න පුළුවන් පිරිසට එහෙම වාචික ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න කියලා. ඔබ වහන්සේගේ කැමැත්තක් පරිදි අපි ඉදිරියට වැඩ ටික කරගෙන යන්න පුළුවන්.
එහෙම අත් ඇසිලා තියෙනවද? නෑනේ, තියෙනවද?
නෑ ස්වාමී. ඉස්සෙලා නෑ කවුරුත් එහෙම අත උස්සලා නෑ ස්වාමීන් වහන්සේ අත උස්සන්න කියලා ආරාධනා කළෙත් නැහැ මේ වෙලාවක් නෑ කියලා පෙනිච්ච නිසා.
එතකොට ඔන්න අපිට විනාඩි 5 10ක් ගන්න පුළුවන් මේ එහෙම එක්කෙනෙක් ඉන්නවාද කියලා අහලා බලන්න ඉස්සෙලා එහෙම අත උස්සගත්ත කෙනෙක්.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට කාට හරි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මම කාරුණිකව ඉල්ලා හිටිනවා රේස් හෑන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරලා අපිට දැනුම් දෙන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා එහෙම වුණොත් අපිට ස්වාමීන් වහන්සේට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම අතක් නම් ඉස්සෙන පාටක් පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
හරි හරි, එහෙනම් කමන්නේ. එහෙම මේ දැන් මේ ආධුනික බෝඩ් අරගෙන ආවට ඔක්කොම පළපුරුදු කාර්යයෝ තියෙන්නේ. අපිව නිකන් අමාරු වැටෙන වැඩක් මේක. මේ
එහෙම අනේ ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙම නැහැ, මං හිතන්නේ අපිට තව ඉදිරියටත් ආධුනිකයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අපි හැමදාම ආධුනික විදියට මම දන්නේ නැහැ. මම නම් හැමදාම ආධුනිකයෙක් කියලා විතර තමයි මේ සතිය වඩන්න පටන් ගන්න. ඉතින් මේ ඒක නිසා මේ විදියට මේක කරගෙන යන්න පුළුවන් නම් ඉතින් ඔබ වහන්සේලාගේ අනුග්‍රහය ලැබලා දෙනවා නම් ගොඩක් වටිනවා කියලා අපි විශ්වාස
කරනවා. ඉතින් ආරම්භයක් විදියට හොඳයි. ඉතින් අද පොඩ්ඩක් අපි හදිස්සියේ මේක එකතු කරගත්තේ. අපි ඉතින් බලමු ඉස්සරහට කරගෙන යන්න මේ විදියෙ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අනුව කරන්න උත්සාහයක් ගමු. ඉතින් එහෙනම් ඉතින් ඉවර කරමු නේද?
පුණ්‍යානුමෝදනාවක් කරනවද ස්වාමීන් වහන්ස?
එහෙම එකක් කරනවද
ඔබ වහන්සේ? එහෙම කරනවාද? මාත් මේ පළවෙනි වතාවට ස්වාමීන් වහන්ස මෙහෙම දෙයක් කරන්නේ. අපිට එහෙම නැත්නම් ඔබ වහන්සේලා වන්දනා කරන්න පුළුවන්.
ආය වන්දනා කරමු නේද ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු